මේ චක්කසූත්‍ය සනස මේ යෝගිකවේ මේ ධම්ම ඒවං සද්ධාති අධිමුච්චති කියන තැන සනස මේ සනස එතන මේ මේ සද්ධාවෙන් අදාගණී වගේ කියලා ගන්න පුළුවන් සනස එතන නිකන් අධිමුච්චති කියනකොට අදාගණී වගේ කියලා අදහසක් එනවද සනස එතන?
ඔව් එතන අධිමුච්චති කියලා කියන්නේ නිශ්චයකට යයි කියන කෙනෙක්. ඒ කියන්නේ අදාහ ගන්නවා කියන එකෙන් අපි මෙතනදි ගත යුත්තේ ධර්මතාවයනේ. ඒ කියන්නේ ධර්මතාවයටම নিমগ্ন වෙලා කියන මොකද අදහස ගනිමු. කියන්නේ නිශ්චයයකට යයි කියන එක. කියන්නේ ඒකට අර තමන්ගේ සංකල්ප එකතු වෙලා නැහැ කියන අදහස අනේතනත් එක ගත්තොත් වටිනවා. මේ කියන්නේ මේ අන්න හරි අදිමුච්චති කියලා කියන එකකින් අදහස් වෙන්නේ ස්ථිර ලෙස සිතා ගන්නේ නැත්තම් ඒකටම යොමු වෙලා. ඒ කියන්නේ ධර්මතාවයේ විතරයි. ඒක ධර්මතාවයේ විතරයි ඉස්මතු වෙලා තියෙන්නේ. මගේ සංකල්ප එක්කාසු වෙලා නැහැ. ඒකයි අර මේ නිශ්චයකට ගිහිලා තියෙනවා කියලා කියන්නේ. ඒක අල්ලගෙන ඉන්නවා කියන එක නෙමෙයි. ධර්මතාවයේ විතරයි කුළු ගැන්වලා තියෙන්නේ. එක්කාසු වීම මුකුත් වෙලා නැහැ කියන එකයි එතනදී මේ පැහැදිලි වෙන්නේ.
එහෙමයි සනස්. එහෙම සනතර මේ අලගද්දු සූත්‍ර සනතර කතා කරලා ඉස්සරම කරනවා කර්මයේ මේ අර චින්න පිළෝතික ධර්මයයි තථාගේ බුදුරේ මහන්සේ කෙරෙහි කියලා මයි කෙරෙහි කියලා සනස. එතකොට එතන මයි කියලා කියන සනසර දැන් අපි කියන්නේ බුදු ලෝකේ අර අපි මේ සනස ලෝකේ කතා කරන ඒ කියන්නේ ලෝකේ අර කෙනෙක් විදියට බුදුරේ මහන්සේ කතා කරන එකද සනස එතන මයි කියලා කතා කරන සනස?
ඔව් එතනදී මයි කියන එකෙන් අදහස් කරන්නේ මෙහිමයි. එතෙන් දැන් ලෝක කෙනෙක් හැටියටත් මේ ගොඩාක් දෙනෙක් මේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අර කීර්ති රාවේනොත් මේ අහල පැහැදීමකට පත් වුණානේ නේ.
එහෙමයි සන්නස්.
ඔව් දැන් අර කීර්ති රාවේන් නැති වෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදෙන එකයි මෙතෙන් සේ තමයි ධර්ම දේශනා කරන්නේ. හැබැයි එතෙන්දි කියනවා ඒවං සාක්කාතෝ භික්කවේ මයා ධම්මෝ උත්තානෝ විවටෝ පකාසිතෝ චින්න පිලෝතිකෝ. මේ බුදුරජාණන් මහන් නේනි ඒවං විශේෂ සාක්කාතෝ මනාව දේශනා කරා ධර්මයනේ. සාක්කාතෝ මයා මහන්නේ මයා මා විසින් ඒවං විශේෂ සාක්කාතෝ මැනවින් ධර්මයේ දේශනා සාක්කාතෝ ධම්මෝ ධර්මයේ දේශනා කරා. ඒ විතරනේ උත්තානෝ මේ ධර්මයේ ප්‍රකට කරා උඩුකුරු කරා කියන එක. ඒ කියන්නේ අපි කුරු වෙච්ච දහම උඩුකුරු කරලා දේශනා කරා. ඒ විතරනේ විවටෝ විවෘත කරා පකාසිතෝ ප්‍රකාශ කරා කියලා කියන්නේ චින්න පිලෝතිකෝ කියලා කියන්නේ මේ වැරහැර ඉවත් කරා. ඒවං සාක්කාතේ භික්කවේ මයා ධම්මේ උත්තානේ විවටේ ප්‍රකාශතේ චින්න පිලෝතිකේ යේසං මයි සද්දාමත්තං. අන්න එතද කියනවා මම මේ ස්වාක්කාත වූ මා විසින් මේ මහණෙනි මා විසින් මේ ස්වාක්කාත වූ ධර්මය ඉස්මතු කරා විවෘත කරා ප්‍රකාශ කරා වැරහැලිවත් කරා. අර ඒ දේශනාක ඒ විදියට ධර්මයේ දේශනා කරපු මයි මා කෙරෙහි ඒසං යමෙක් සද්දාමත්තං දැන් ප්‍රේමමත්තං සබ්බේතේ සග්ග පරායනාති. අන්න එහෙම දේශනා කරපු මා කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් ඇති කරනවා නම් ඇති කර ගන්නවා නම් ඒක සබ්බේතේ සග්ග පරායන ඇති. ඒ අය ඒ සියල්ල සග්ග පරායන වෙනවා කියලා කියනවා. දැන් අර කලින් දැන් මෙන්න මෙහෙමයි අපි හිතමු. ඔව් මෙතෙන්දී දැන් කලින් අර කීර්ති රාවෙන් අහන එක මෙතෙන්දී ඊට වඩා එහා ගිහින ධර්මයත් එක්ක ඒ මෙහිම දහමක් දේශනා කරපු උත්තමයන් වහන්සේ නම කියන එතනත් එක ඇති කරගත්ත පැහැදීම එතන ශ්‍රද්ධාව එතනදී සිහිපත් කරන්නේ.
එහෙමයි සනස. එහෙමයි සනස. කියන්නේ මෙතන මේ අර පුද්ගලත්වයට වැඩි ධර්මයක් එක්ක තමයි සනස නේද?
ඔව් දැන් අපි අම්මා කියන වචනේ ගතරවසේ අපි අම්මට ගරු කරනවනේ තාත්තා කියලා තාත්තට ගරු කරනවනේ. ඇයි එහෙම ගරු කරන්නේ? ඒ තියෙන ගුණාංගات එක්කනේ නේද?
එහෙමයි.
අන්න ඒ වගේ අදහස.
එහෙමයි සනස්. බොහොම පිං සනස්. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි.
ඊරෝ සර්ණයි සොයිනෝස ගිය සතිය සාකච්ඡාව සම්බන්ධ ප්‍රශ්නයක් මට යොමු කරන්න තියෙන්නේ. ඔයතනේ ස්වාමිනාසේ වැඩ හිටියේ නැහැ. මේ ඔබගේ මහත්තයා තමයි පැහැදිලි කිරීම කළේ. විතර මේලාගේ පැහැදිලි කරන ලබුත් හොඳයි කියලා. අපි කොක්කලේ මහත්තයා පොඩක් පොඩක් ඒකට මෙදිහත් වෙන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ස්වාමිනාසේට මට ඒක ප්‍රතිසත් දෙන්න පුළුවන්. ඊයේ සතිය සාකච්ඡාවේදී කියවුණා තකීමු තංගසීමු කියන එක තමයි සොකියත්තේ කියන්නේ. සොකියත්තේ තුලම සොකියත්තේ තුලින්ම තමයි දැකීම ඇසීම කියන එක කියවුණා. එතකොට මම කියන සල්කීමේදී මට ආපෝ අදහසක් තමයි දැකීමම සොකියත්තේ නම් ඇසීමම සොකියත්තේ නම් ඒ දැකීම ඇසීම සොකියත්තේ කියලා අපි හිතන එකත් විතරක් තියෙන සොකියත්තේම තුලමයි කියන එක. විතර මේ සොකියත්තෙන් ඒ අනුව බැලුවම ගැළවීමක් නැහැ වාගේ කියන අදහසක් මට ඇති වුණා. ඒ කියන්නේ සොකියත්තේ පිළිබඳව සිතන්නේ සොකියත්තේ තුල ඉඳගෙනම නම් සොකියත්තෙන් කොහොමද අපි මිදෙන්නේ කියලා ඇති වුණා. ඒත් එක්කම චූල වේදල සූත්‍රය නැත්නම් මහා පුන්නම සූත්‍රය කියන විදිහට පංච උපාදස්කන්ධයගේ යම් චන්දරාගයක් ඇත්ත ඒ පාදානය කියලා කියනවා. ඒ අනුව මෙතන අපි සුඛියත්වය තුල උපාදානය කොහොමද අපි මේක මේ වෙන්කල් අඳුරගන්නේ නැත්නම් කියලා අපිට කොහොමද මේක සුඛියත්වය මිදෙන භාවිතා කරන්නේ කියන එක පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් බොහොම පිං. තෙරුවන්
සරණයි. ඕ දැන් අපි මෙහෙම ගනිමු. දැන් ඔබට දැන් මේ කතා කරනකොට මගේ කටහඬ ඇහෙනවනේ. එතකොට කටහඬ ඇහෙනකොට සමහර වෙලාවට මම දැකපු කෙනෙක් වෙනවනම් ඒ දැකීමත් එක්ක මගේ තොරතුරු ටිකක් එනවා. එහෙම නැත්නම් කටහඬත් එක්ක කතා කරනකොට ඔබ මට කතා කරන මොකක් හරි ඇති. එක්ක තනමමිල ස්වාමීන් වහන්සේ හරි ඥානවීර ස්වාමීන් වහන්සේ හරි කොම මොකක් හරි මෙතරුවන් නැල්ලේ හරි මාතර ස්වාමීන් මොනවා හරි කියන කතා කරන නමක් ඇතිනේ. කට එහෙම නැත්නම් කටහඬ කියනකොටම මෙන්න මේ කියලා දත්ත තොරතුරු ටිකක් එනවනේ. අන්නේ දත්ත තොරතුරු ටිකක් නැතිව පැහැදිලි කරගන්න දත්ත තොරතුරු ටිකක් නැතුව මොකක් හරි ඇසීමක් වෙනවනේ. ඇසීමක් ඒ ඇසීමක් කියන්නේ යම්කිසි තත්වයක් යම්කිසි කායක් ඒකම ඒකනේ ඒක වෙන කාටවත් නෙවෙන්නේ. දැන් සුනන්ද මහත්මයාගෙන් මම අහුවා දැන් සුනන්ද මහත්මයා මේ රුවන්වැලි ආරණ්‍යයට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මාව දැකලා අපිව දැකලා මා පෞද්ගලිකව ගමු මාව දැකලා තියෙනවා ඔබතුමා මමත් දැකලා තියෙනවා. මේ ඔබතුමා අද උදේත් කතා කරලා යම් යම් කාරණා ඇහුවා ප්‍රත්‍යපහසකම් සම්බන්ධව. දැන් ඒ මම කරුණු ගත්තේ මේකට පැහැදිලි කරගන්න. ඒ දත්ත තොරතුරු කියන්නේ මගේ හැඩය මගේ කටහඬ ස්වභාවය මොනවත් නැතුව සුනන්ද මහත්මයා ඔබතුමාට මේ දැන් මේ වෙලාවේ කතා කරද්දී ඇහෙනවා කියන සිද්ධවීමක් වෙනවද නැද්ද කියලා ඇහුවොත් මම
හීබක් සිදු වෙනවා සෝන්.
ඔව් ඒ කියන්නේ දත්ත තොරතුරු ටිකත් අයින් කරාට පස්සේ ඇහිීමක් සිදු වෙනවා නම් ඒක යම්කිසි බවක් එහෙම නැත්නම් ඒක යම්කිසි තත්වයක් නේද? ඒකට අපි කියනවා යම්කිසි තත්වයක් නැත්නම් කායක් කියලා කියනවා. ඒක වෙන කාටවත් නෙවෙයි තමන්ට. සක්කායක් නැත්නම් සොකියත්වයක් නේ. එහෙනම් ඇහෙනවා කියන කාරණය තමන්ට එනවා නම් ඔන්න ඔය තත්වය නැත්නම් ඔන්න ඔය කාය නැත්නම් ඔය සොකියත්වය කියන කාරණයත් එක්ක මොකද වෙන්නේ? යායන් තන්නා පොනෝ බවිකහ. අන්න එතෙන්දී නේ එතෙන්දී යායන් තන්නා පොනෝ රත්‍ර තත්‍රා විනන්දිනී සෙය්‍යතේ ද. අන්න ඒ ඔන්න ඔය තත්වයේ කරෙහි අපි ඇලීමක් ඇති වෙනවා නම් එතන පැවැත්මක්. කියන්නේ ඇසීම කියන කාරණේ උනත් අන්න එතන ඒ සංසිද්ධියේදී අර එතෙන්දී යම් තණ්හාවක් වේද එතෙන්ද අපි පැවැත්මක් කරා යනවමයි. ඇසීම කියන තැනදී වුණා. ඔය ඇසීම කියන බව නැත්නම් ඇසීම කියන කාය නැත්නම් ඒ ඇසීම කියන සුඛියත්වය. ඒ ඇසීම කියන தත්ත්වය මොකක් හරි தත්ත්වයක් අපි කියමු මොනවද නැතුව යම්කිසි මොකක් හරි தත්ත්වයක්නේ. ඇසීම කියන්නේ අන්න ඒක මෙන්න මේක ඇසීමයි කියලා සුනන්ද මහත්මයා මගේ පැත්තෙන් ඕක විසඳ ගන්න කියොතින් ඒක තවත් සක්කායකින්ම තමයි විසඳ ගන්න යන්නේ. පැහැදිලි නේද? ඇහෙනවා කියන එකත් සක්කායක් සොකීයත්වයක්. ඔන්න ඕක සක්කායක් කියලා විසඳ ගන්න ගියොතින් ඒ විසඳා ගැනීම වෙන කවුරු නෙවෙයි කරන්නේ නේ. තවත් සක්කායකින්ම තමයි. ඒක ගැලපෙන්නේ නැහනේ. නේද? ඒක ගැලපෙන්නේ නැහැ. ඒක හරියට මේ කඩුවක් අතර දින කඩුවට කඩුවෙන් කපා ගන්න කඩුවෙන් කඩුවම කපා ගන්න කිව්වා වගේ වැඩන්නේ. ඒක කරන්න බෑනේ.
ඔව්.
නේ කඩුවෙන් වෙන එකක් කපනවා මිසක කඩුවෙන් ඒ කඩුවටම කඩුව කපා ගන්න කිව්වා වගේ වැඩන්නේ. ඒ වගේ සක්කායක් තවත් සක්කායකින් විසඳන්න බෑ. අන්න එතෙන්දි තමයි ඔකට අපේ මේ ලොකු සයින්හන්ස ගියත් සතියේ ලස්සන උපමාවක් කිව්වා. ඒක මේ ටිකක් මේ ජුගුප්සාජනක උපමාවක්. හැබැයි හරි පුදුම තාත්විකයි. ඒක මම කියන්නම්. ඒක අපුල පිණිස නෙමෙයි, වැසිකිළි වලක ඉඳගෙන අසුචි පීඩක් පෑගිච්චගෙන චිකේය ඔක හොදගන්න කියලා කියනෝ වගේ කායක ඉඳගෙන අරක සක්කාය වර්ධේ කියනවා වගේ. يعني වෙන තැනක يعني මේ සක්කායක පළපදියම් වෙලා අර කලින් එක වර්ධේ කියනවා වගේ වැඩක් නේ. එහෙමනම් මෙන්න මේ తত্ত্বය يعني ඇහිම කියන తত্ত্বය මම මගේ පැත්තෙන් විසඳා ගැනීමකට යම්සේ යන්නේද? එතන හරියට අර වලේ ඉඳගෙන අර එළියේ තියෙන පෑගිච්ච කොටස අර ඕක චික් කියලා මේ සෝද ගන්න කියනෝ වගේ වැඩ. හැබැයි පළපදියම් වෙනා තියෙන ඊටත් වඩා වැඩි තැනක. ඒක හරියට කඩුවකින් කඩුවෙම කඩුව කපන්න ගන්නවා වගේ නිරුත්සාහ, කියන්නේ හරි අපරාධ වෙච්ච උත්සාහය. ඒ වගේම අර කියන්නේ වෙන තැනක පළපදියම් වෙලා අරක වැරදි කියනෝ වගේ හරි මේ ප්‍රායෝගික නැති කාරණයක්. ඉතින් අර ඒක මෙන්න මේක මෙහෙම මේක වැරදි කියලා ඉන්නේ. ඔන්න උතෙන්ට තමයි සුනන්ද මහත්මයා නෙමීම කියන වචනය එන්නේ. කල්යාණ මිත්‍ර සම්පවංකය, කල්යාණ මිත්‍රෝ හෝති, කල්යාණ සහායකෝ, කල්යාණ සම්පවංකෝ කියන අන්න එතෙන්ටයි කල්යාණ මිත්‍රයාට යොමු වීම කියන කාරණය වෙන්නේ. පැහැදිලිද?
ඔසෝන සිතර පැහැදිලි. අපි තාමට අර පැහැදිලි නැත්තේ මොකද? ඒකට දැන් අපි මට ඒ ප්‍රායෝගික පැත්තෙන් යද්දී මට තියෙන්නේ ආපව සක්කායක් වලින්ම එක ලකින එකයි.
ඔව්.
එතකොට ඒ කියන්නේ අර මංසල කිව්වාගේ මම ආපව මගේ හිතෙන්ම දාලා මේක මෙහෙම නේද කියලා.
ඔව්.
අපට ඇත්තටම සක්කායක් තමයි ඇති වෙන්නේ කියන එක.
අන්න හරි.
ඒක ඒ විදිහට බලන එක සුදුසුද කියන එක තමයි මට තේරෙන්නේ. ඒක විරුද්ධ කරන්න ඕනේ
කියන්නේ. ඒක බැලුවට මහත්මයා මේ ආයි සක්කායකින්නේ බලන්නේ. ඒක සුදුසු වෙන්නේ නැහැ. අපි අන්න අර අදහස කියන්නේ මූලික අදහස හරි ෂෝක්. ඇහිීම කියන එකත් යම්කිසි තත්ත්වයක්නේ. ඒක ඒ తত্ত্বය ප්‍රනීත తত্ত্বයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හීන తত্ত্বයක් වෙන්න පුළුවන් නේද? ඉතින් ඒක වැරදීනේ ඇත්තටම එතන. ඒ අන්න එතෙන්දී අපි හරි අසරණයිනේ. අසරණයි නේද? යම්කිසි තත්වයක ඉන්නවා කියලා ඒක පැවැත්මනේ ඉතින්. ඒක ආය යම්කිසි තත්වයක් කිස්මතු වුණා කියන්නේ මේ යායන් තන්නපෝ. ඒ තැන්වල ඇලුණා කියන එක. ඇලුණා කියලා කියන්නේම පොනෝ භවික. නැවත පැවැත්මකට මේ යනවා. නන්දිරාග සහගත තත්ත්වට කියන්නේ කෙලින්ම පැවැත්මකටම යනවා. මොකක් හරි தත්ත්වයක්. අර දත්ත විස්තර තොරතුරුත් නැතුව ඇසීම කියන தත්ත්වය වේවා, පෙනීම කියන தත්ත්වය වේවා, මොකක් හරි දැනීම කියන தත්ත්වය වේවා, මේව නැත්තම් ඒ කියන දැනගන්නවා කියන தත්ත්වය වේවා. ඒක පැවැත්මක්. ඒක අපි සතුටින් පිළිගන්නවනේ. ඉතින් අන්න එතෙන්දී ආපහු මම මගේ විශ්ලේෂණයක් දාලා ආමෙන්න මේකයි කියලා බලන්න ගියාට ඒක වෙන්නේම නැහැ. ඒක තවත් මේ සක්කායකින් දකින්න. සක්කායකින් සක්කායක් දකින්න බෑ කියන එක මම දැන් අපි පැහැදිලි කරගත්තනේ. අන්න එහෙමනම් අපිට වෙන විකල්ප තියෙනවද? අපි අසරණයිනේ. මේ සක්කාය කියන தත්යෙන් අපි මිදිනත් නැහැ. ඒ වගේම සක්කාය සක්කායකින් තවත් සක්කායකින් කරන්න ගියාට එහෙම වෙන්නේ නැහැ. අන්න එක විකල්පයයි තියෙන්නේ. එක විකල්පයයි තියෙන්නේ. මොකද්ද? අරමු කරලා මෙහිමයි විමුක්තිකාමීත්වයට යන්න පුළුවන්. හැබැයි ඊතර වීම නෙමෙයිනේ. අන්න එතෙන්දි තමයි ඒ අසරණකමත් එක්ක තමයි පින්වත් මහත්මයා අන්න එතකොට තමයි අන්න කල්යාණ මිත්‍රයෙකුට යොමු වෙනවා කියන කාරණේ වෙන්නේ. අන්න එතන තමයි බුදුරජාණන් වහන්සේ අපිට ඊතර වෙන්න දෙන එකම එක තැන. පැහැදිලිනේ?
ඒ කියන්නේ සොයනස අපිට දැන් මේ වගේ අර තත්ත්වයකට එනවා කියන්නේ අපිට කරගන්න කිසිම දෙයක් නෑ. අපි කල්යාණ මිත්‍රා කියන දේම කරන්න ඕනේ වෙන්නේ. ඒ වගේ
එච්චරයි.
දැන් සොයනස
ඔන්න දැන් අපි ස්වාමීන් වහන්සේලා වට කරගෙන සඳුදට වේවා ගහරවද වේවා කවද හරි හැමදේම අපි එහෙම සකල මේ වෙහිදන් ආනන්ද සියල්ලම බ්‍රහ්මචර්යාව කල්යාණ මිත්‍රතෝ එහෙම පැහැදිලි කරනවනේ නේද? සියලුම බ්‍රහ්මචර්යාව. එහෙනම් අන්න ඒ බුද්ධ වචනේ කොච්චර වටිනවදනේ. කලණ මිත්‍රු කල්යාණ මිත්‍ර භාවනාව කියලා පෙන්නනවා. නොලැබූ මේ ප්‍රඥාව ලැබීමටත් ලැබූ ප්‍රඥාව වැඩි දියුණු වීමටත් මේ සියල්ලටම බලන්නකෝ. දැන් මේ ගිය වගේ සූත්‍රයක් ගත්ත පස්සේ කල්යාණ මිත්‍රත්වයේ තියෙන කෙනා තමයි සිල්වත් වෙන්නේ. කල්යාණ මිත්‍රත්වයෙන් යුක්ත වෙච්ච කෙනා තමයි දසගතයෙන් යුක්ත වෙන්නේ. කල්යාණ මිත්‍රත්වයෙන් යුක්ත වෙච්ච කෙනා තමයි ආරාධ්‍ය වීරියෙන් යුක්ත වෙන්නේ. කල්යාණ මිත්‍රත්වයෙන් යුක්ත වෙච්ච කෙනා තමයි මොකද පංචපාදානස්කන්ධය කෙරෙහි උදේවය දකින්නේ ආර්ය නිබ්බේධික ප්‍රඥාව ලබන්නේ. ඔය පහ තියෙන කෙනා තමයි මොකද්ද අස්මිමාන සමුග්ගාතේ. කියන්නේ ව්‍යාපාදයේ දුරු කරන්න මොකද්ද මෛත්‍රිය වඩන්නේ, ඊට පස්සේ අසුභය වඩන්නේ, ඊට පස්සේ විතර්ක සංසිඳු වීමට ආනාපාන සතිය වඩන්නේ අස්මිගත සමුග්ගාතේ පිණිස. කියන්නේ ඊතර වීම පිණිස අනිත්‍ය වඩන්නේ ඊතර වීම දක්වාම අන්න එක මුලින්ම හිමි පෙතේ තියෙන මුදුනින් ඉහළින්ම තියෙන කල්යාණ මිත්‍රත්වයමයි. එහෙම නැතෝ ඊට එහා විකල්ප නැහැ. හරිම ලස්සන වැදගත් තැනකින් තමයි එතන නැත්තර කියන්නේ ආපු හරිම ලස්සන තැනකින් තමයි මම හිතන ගිය සතිය කතා වෙන්නට ඇත්තේ. හොඳයි.
තිරුවන් සරණයි අපේ සනාංශ මේ අනුയോഗ පච්චවෙක්කනා කියපහම මේ ප්‍රතිපදාව තුළ කරන දෙයක් වගේ තමයි මේ දැනනවන් තේරුම් අරන් ඉන්නේ සනාංශ. යෝගකරණීය අනුയോഗ පච්චවෙක්කනා සහ මේ යෝනිසෝ මානසිකාර්ය කියපහම මේ අනුയോഗ පච්චවෙක්කනා කියන එකේදී මේ කරන ක්‍රියාවැඩ පිළිවෙලක් නේද මෙතන මේ තියෙන සවන්නස මොකද්ද කියලා පොඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? ඒක තිරුවන් සරණයි.
තිරුවන් යෝනි සමාජිකාරයත් එක්ක. හා එතෙන්දී මහත්මයා මේ මොකද්ද පරතෝගෝෂය යෝනි සමාජිකාරයයි සම්මා දිට්ඨියට ආහාර. එතෙන්දී පරතෝගෝෂයත් එක්ක යෝනි සමාජිකාරය කරගෙන සම්මා දිට්ඨියට ආහාර. එතෙන්දී අනුയോഗෝපච්චවෙක්කනා කියලා කියන්නේ හැදිච්ච සම්මාදිට්ඨිය නැත්නම් හැදිච්ච කෝණයෙන් යෙදිච්ච කාර්යන දිහා දැකීම. එතෙන්දී අර යෝනිසෝ මානසිකාරයක් වෙන්නේ නැහැ. මම අපහු කියන්නම් පරතෝ ഘോഷයයි මොකද යෝනිසෝ මානසිකාරයයි කියලා කියන්නේ හේතු ප්‍රත්‍ය වෙනවා සම්මාදිට්ඨියට. ඒ කියන්නේ කෝණයට කෝණය සකස් වීමට හේතු ප්‍රත්‍ය වෙනවා. අනුയോഗෝපච්චවෙක්කනා කියලා කියන්නේ හැදිච්ච කෝණ මේ යෙදිච්ච කාරණා දැකීම භාවිතයට ගැනීම තමයි අනියෝගෝ. එතෙන්දී යෝනිසෝ මනසිකාර කිරීමක් නැත්නම් පරිපුච්ඡාවක් එහෙම කෙරෙන්නේ නැහැ. හැදිච්ච කෝණයෙන් දැකීමක් තමයි එතෙන්දී කෙරෙන්නේ. පැහැදිලි නේද?
පැහැදිලි සානංශ. මේ එතකොට සානංශ මේ අනියෝග පච්චක්කනාගේ දැන් සමාධිත්‍යයට පැමිණුණ කෙනා විසින් සමාධිත්‍යයට පැමිණුණාට පස්සේ සිදුවන ක්‍රියාවඩ පිළිවෙලක් වගේ වුණොත් සායනහස ඒ ක්‍රියාවඩ පිළිවෙල මොකක් වගේ දෙයක්ද එතන වෙන්න ඕන සායනහස? දැන් එතන අපි තමයි ඇස අනිත්‍යයි කියනවා වගේ ගත්තොත් එහෙම ඒ වගේ එතනකින් ගත්තොත් එහෙම මේක අනියෝග පච්චවේක්කනාව කොහොමද සිද්ධ වෙන්න ඕන සායනහස?
ඔව් ඕකේ මාත්මේ දැන් සජ්ජාය කිරිය කියන්නේ ඕකේ කරුණු තුනක් ගමුකෝ. ඉත දම සූත්‍රයේ තියෙනුනේ ඒ තුනම පිරිවිලට ගත්තට පස්සේ ඕකේ නැසනට මේ සංඥාසේ ඔය ඉතදම සූත්‍රෙම පාදක කරගෙන දේශනාවක් කරා. මට දේශනාව නම් මට මතක නෑ මේ කවද කරාද කියලා මට හිතා ගන්න බෑ. නමුත් එහෙම දේශනාවක් සංඥාසේ ඉතදම සූත්‍රයේ පාදක කරගෙනම කරපු දේශනාවක් තිබුණා මෑතකාලීනව කරපු. ඔබතුමාට ඇත්තට මේක හොයාගෙන අහන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා කියලා මම හිතනවා. කියන්නේ අපි කාටද ඔබතුමාට කෙනකින් අදහස් කරේ? අපි හැමෝම දෙනාටමයින් අදහස් කරේ. ඒකෙදි මහත්මයා දැන් කරුණු තුනක් කරුණු ගොඩක් තියෙනවා. ඒකෙන් අපිට අදාළම වගේ තුනක් අරගන්නම්කෝ. දැන් ඒක කියනවා සජ්ජාය කිරියා බාහු සච්චස්ස ආහාරෝ. සජ්ජාය කිරියා කියලා කියන්නේ හරියට ඉගෙන ගන්නවා කියන එක. දැන් බුද්ධ වචනේ හැටියටම ඉගෙන ගන්න එක බාහු සච්චස්ස ආහාරෝ. ඒක බහුශ්‍රත භාවයට ආහාර වෙන්නේ නේද? එතකොට ඒ බහුශ්‍රත භාවය සජ්ජායි හරියට ඉගෙන ගැනීම තමයි බහුශ්‍රත භාවයට ආහාරය. හැබැයි බහු ඒක සජ්ජාය ක්‍රියා හරියට ඉගෙනීම ප්‍රඥාවට ආහාරවත් ධර්මයන්ට ආහාරවත් නෙමෙයි. ඊට පස්සේ ඊළඟ කාරණේ කියන සුසුසා. කියන්නේ සුසුසා කියන්නේ හරියට ශ්‍රවණය කිරීම. කියන්නේ බහුශ්‍රත භාවයෙන් හරියට අහගත්තට පස්සේ පරිපුච්ඡා කරන්න වෙන්නේ. අන්න ඒක ප්‍රඥාවට ආහාරය. එතකොට සුසුසා ශ්‍රවණේ නැතන් හුම්කන් දීමෙන් ආ එකක් නෙවෙයි කරුණු දෙක පරිපුච්ඡා පඤ්ඤාය ආහාරෝ. හැබැයි ප්‍රඥාවට සුසුසා පරිපුච්ඡා ප්‍රඥාවට ආහාර මිසක අනුයෝගෝ පච්චවෙක්කනා තමයි ධම්මානං ආහාර. ඒක ධර්මයන්ට ආහාර නෙමෙයි. දැන් අර මේ දැන් බාහුසුත භාවයේ උපකාර වෙනවා විමසීම් පිණිස ඒ බහුශ්‍රත භාවය තුළින් ලැබෙන නිර්වද්‍ය දැනුම හරියට ඇහුම්කන් දීම තුළින් සහ විමසීමෙන් සකස් වෙන ඕනේ නුවණක්. ඒ නුවණින් අන අනුයෝගෝ පච්චවෙක්කන ධම්මන. ඒ නුවණ භාවිත කරනවා ධර්මයන්ට ආහාර වශයෙන්. අර එතෙන්දී සිහිපත් කරන්නේ දැන් ඔක සංඥාන්සේ පැහැදිලි කරනවනේ මෙහිම උපමාවක් හැටියට අරගෙන අර කියන්නේ බල්බයක් දැල්වන්න නම් මේ ඒ කියන්නේ බැටරිය චාර්ජ් වෙලා තියෙන්න ඕන කියලා කියනවනේ. බැටරියක් ආරෝපණය කිරීමේ ක්‍රියාව නැත්නම් බැටරියක් චාර්ජ් කරනවා කියන්නේ එකක්. චාර්ජ් වෙච්ච බැටරියෙන් බල්බයට ආලෝකය දෙනවා කියන්නේ තවත් එකක්. කියන්නේ බැටරිය චාර්ජ් කරනවා වගේ නිකන් හිතාගමු අපි උපමාවට අනුරූපව උපමයක් ඇටියට. කියන්නේ නොලැබූ ප්‍රඥාව සකස් කරගන්නවා කියලා. එතකොට අනේ ඒ නොලැබූ ප්‍රඥාව සකස් කරගන තමයි අර සුසුසා පරිපුච්ඡා ප්‍රඥාවට ආහාර වෙන්නේ. සකස් වෙච්ච කෝණයක් නැත්නම් ප්‍රඥාව කියන්නේ කෝණයනේ. අනේ කෝණයට අනුරූපව යෙදෙන කාරණා එක කාරණා දැකීම තමයි මේ මොකද්ද මේ ධම්මානං ආහාර. එතකොට ඉස්මතු වෙන්නේ ධර්මතාව. පැහැදිලිද ඔබතුමාට?
එහෙමයි සන්නස හොඳට පැහැදිලි. අර බැටරි උපමාව හරි වටිනවා සන්නස. තිරුවන් සරණයි බොහොම පිං.
හොඳයි. ප්‍රශ්න තියෙනවා යමු කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්ස දැන් පබස්වර මිදං වික්ඛවේ චිත්තං පංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලත්තන්ති කියනවානේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියන් දේශනා කරනවා මහණෙනි මේ සිත ප්‍රභාස්වරයි. එයද වනාහි ආගන්තුක උපක්ඛිලේසෙන්ගෙන් කිලිටි ඌයේ වෙති. එතකොට සිතක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉතාම ප්‍රභාස්වර සිතක් ගැන. ඒක ඒ සිත අපිරිසිදු වෙන්නේ බාහිරයෙන් එන අරමුණු නිසායි කියන, ඒ කියන්නේ බාහිරයෙන් එන අරමුණු කියන්නේ සකස් වුණු දේවල් වලින් සිත මේ පිරිසිදු සිත අපිරිසිදු වෙන බවක් ද ස්වාමීන් වහන්ස.
ඔව්, ඒක අම්මා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අම්ම කියපු විදිහටම පබස්සර මෙදම් බික්කවේ චිත්තං. ඔන්න මහණෙනි මේ හිත හරි ප්‍රභාස්වරයිලුනේ. පංචකෝ ආගන්තුකෙහි උපකිරිසෙහි උපකිරිට්ටං. ඒක මොකද වෙන්නේ? මේ ආගන්තුක වෙච්ච උපක්ලේශය ඇවිල්ලා මොකද වෙන්නේ? කිලිටි වෙලා යනවනේ.
එහෙමයි.
ඇයි කිලිටි වෙන්නේ? තං අසුතවා පුතුජනෝ යථාභූතං නප්පජානාති. ආන්න තං කියන්නේ අවේ ප්‍රභාස්වර හිත අසුතවා පුතුජනෝ. අහපු නැති පුතඥය යථා භූතං තත්තු පරිදි නප්පජානාති. දන්නේ නැහැ කියලා කියනවා. අර කියන්නේ අසුතවා පුතඥය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහපු නැති කෙනා. එයා දන්නේ නැහැ. තස්මා ඒ නිසා අසුතවතෝ පුතඥස්ස චිත්ත භාවනා නත්ති इति වදාමි. අන්න ඒ නිසා අසුතවත් පුතඥයාට චිත්ත භාවනා සිතේ වැඩිමක් නැහැ කියලා පැහැදිලි කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ එතනම තව සූත්‍රයක් පැහැදිලි කරනවා. පබාස්සර මිදම් බික්කවේ චිත්තං. මහණෙනි මේ සිත ප්‍රභාස්වරයි. තංචකෝ ආගන්තුකේහි උපකිරිසෙහි විප්පමුත්තං. මේ ප්‍රභාස්වර හිත ආගන්තුක උපක්ලේශ වලින් විප්පමුත්තං කියලා කියන්නේ, විප්පමුත්තං කියන්නේ නිදහස් වෙනවලු. දැන් මේ හිත ප්‍රභාස්වරයිනේ. මේ ප්‍රභාෂර හිත දැන් අපිට වෙන්න ඕන කිලිටි කරගන්නද ආගන්තුක උපක්ලේශ වලින් දුරු කරගන්නද අවශ්‍ය වෙන්නේ අපේ හිත ප්‍රභාෂර හිත
දුරු කරගන්න.
අන්න ඒකට කරන්න තියෙන්නේ මොකද? තං සුතවා ආර්ය ශාවකෝ යථා භූතං පජානාති. අන්න ඒක සුතවත් ආර්ය ශාවකයා තං ඒ ප්‍රභාෂර සිත යථා භූතං තත්තු පරිදි පජානාති දැනගන්නවා. තස්මා සුතවතෝ අරිය ශාවකස්ස චිත්ත භාවනා අත්ථීති වදාමි. අන්න ඒ නිසා සුතවත් ආර්ය ශාවකයාට චිත්ත භාවනා සිතේ වැඩිමක් අත්ථීති වදාමි. ඇතැයි කියලා කියනවා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එහෙනම් මේ හිත, මේ ප්‍රභාස්වර සිත ආගන්තුක කෙලෙස් වලින් කිලිටි වෙන්න හෝ කිලිටි වීමෙන් වෙන් වෙන්න බලපාන ප්‍රධානම සාධකයේ වෙන්නේ මොකක්ද අම්මට හිතන විදියට?
නන්දිය.
මොකද?
නන්දිය.
නෑ නෑ.
එහෙනම්
මේ සූත්‍රයේ හැටියට ශ්‍රුතවත් බවයි අශ්‍රුතවත් බවයි.
එහෙමයි. අශ්‍රුතවත් බව.
අශ්‍රුතවත් බව. හිත කිලිටි වෙන්නේ මොකක් නිසාද එතකොට අම්මා? අශ්‍රුතවත් බව නිසා. කිලිටි බවෙන් මිදෙන්නේ මොකක් කුමන සාධකයෙන්ද, මොන කාරණෙන්ද? සුතවා. ඇසීම. මොකද මූලික බුද්ධ වචන, මූලිකම බුද්ධ වචනේ හරියට අහගත්තේ නැති වුණොත් අන්න හිත කිලිටි වෙනවා. හිතේ චිත්ත භාවනාවක් නැහැ කියලා කියන. හිතේ චිත්ත භාවනාවක් කියන්නේ හිතේ වැඩිමක් නැහැ කියනවා. මූලිකම බුද්ධ වචනේ හරියට අහගෙන යනව පිළිපදිනකොට අන්න එයා සුතවා. සුතවා අරිය සාකෝ. ඇහුවේ නැත්තම් පුතුජන. හරියට අහගත්තේ නැත්නම් අසුතව පුතුජන. හරියට අහගත්තොත් සුතවාරිය ශාවකෝ. සුතවත්තාරි ශාවකයාට මොකද්ද වෙන්නේ? චිත්ත භාවනා අත්ථීති වදාමි. හිතේ වැඩිවීමක් ඇතැයි කියලා කියනවා. මම දැන් මතකයි නේද ප්‍රධාන කිරිති වෙන්න සහ නොකිරිති වෙන්න හේතු වෙන්නේ සුතවත් බවයි අසුතවත් බවයි. පැහැදිලි නේද අම්මට?
එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් ඔතෙන්ටම මම තව එකක් ගෙනාවොත් ඒ කියන්නේ දැන් කෙනෙකුට ගඟෙන් එතර වෙන්න තියෙනවා. ඉක්උටට යන එක්කෙනා වතුර සීතලද උෂ්ණද බලන්නේ නැතුව, ඒක සැඩ පහරක්ද නැද්ද කියලාත් බලන්නේ නැතුව කෙලින්ම තමන්ගේ සිත එකක කරගෙන යනවනම් එතරට යන්න කියලා. එතකොට මැද දිහරි කොහේ දිහරි තමන් වතුර ගැන හිතුවොත් ඒක නේද. එතකොට එතනම ඒ වතුර ගැන හිතපු නිසා සිත අපිරිසිදු වුණා නේද ස්වාමීන් වහන්සේ? ඡන්දයක් ඇති වුණ වතුරට. එතකොට ඒක නේද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, මේ මම සැඩපහර තරණය කරේ ඉඳගෙන ඉන්නේ නැතුව පිරන්නේ නැතුව කියලා. ඒ කියන්නේ ඉඳගෙන හිතීමක් වෙනවා නේද? ඒ තලාගෙන යතුර යන වතුර ගැන තමයි සිත යොමු කරවොත්. වැරදි නම් හරි ගත්සන්න ස්වාමීන් වහන්ස. ඒ තරමටම ප්‍රවේශමෙන් ඕන තමන්ගේ සිත පිරිසිදු සිත අරගෙන යන්න කියන එකයි මගේ අදහස. ඒ කියන්නේ පැත්තකට හැරුණොත් වෙන කිසි හරි අරමුණක් ගත්තොත් ඒ අරමුණේ අපි හිත ගන්නවා.
ඕ
ඒක ගිලා බසිනෝ
අනේ. ඕ ඒකදී අමාර මේ ගිලා බසින්නේ හෝ ගහගෙන යන්නේ හෝ එතෙන්දී අර මේ හිත පිරිසිදු වුණොත් තමයි ප්‍රඥාව භාවිත වෙනවා නම් නුවණ භාවිත වෙනවා නම් මේ ගිලෙන්නෙත් නැහැ ගහගෙන යන්නෙත් නැහැ. ඒක හරි.
ඉතම අමාරුයි ස්වාමීන් වහන්සේ ගාවට. දැන් දවස් දෙකකට විතර කලින් මේ අපේ ස්වාමීන් වහන්සේ තාම මගේ හිතට ඉතාම ඇල්ලු දේශනාවක් කරා. අනේ මට ඒක තව දෙතුන් සැරයක් අහන්න ඕන. බාර සූත්‍රය කියලා බර.
ඔව්.
එතකොට දැන් භව කියනකොට පංච උපාදානස්කන්ධය ඒක එතන කියුවා පළවෙනි එකට තියෙන්නේ සිදුවීමේ කෘත්‍ය කියලා. එතන මම නැහැ කෙනෙක් යමෙක් පුජ්‍යලත්වයක් නැතුව. එතකොට පුජ්‍යලත්වයක් එනවා නම් අර විස්්‍යාකාරය තියෙන්න ඕනනේ. එතකොට ඊළඟට මේ බර කියන එක මේ දෙවැනි එකට කිව්වා බර අරගෙන යෑම කියලා. ඇදගෙන යන්නා බර ඇදගෙන යන්නා කියන එක නා පුජ්‍යලයනේ. ඉතින් ඒක ගැන එතකොට ඒක ගැන ටිකක් ස්වාමීන් වහන්සේ තව විස්තර පොඩ්ඩක් කරලා දෙන්න පුළුවන්ද? මේක මේ බර ඇදගෙන යෑම ඉතින් අවුරුදු ගානක් තිස්සේ අපි කරනවා. බර කියන එක ඉතින් මේ විශාල බර ඇදීමක් තමයි කරන්නේ ගොනා වගේ. එතකොට මේකට තව ටිකක් ස්වාමීන් වහන්සේ මට උපකාර කරනවා නම් බොහොම පිං.
මෙහෙම ගත්තොත් දැන් මගේ ඔළුව උඩ මස්තිස්කයේ උඩ ඔළුව උඩ කිලෝ ටොන් ගානක් බර ගලක් තියෙනවා කියලා හිතෙනවා නම් මම මොකද කරන්නේ?
ගල පැත්තකින් තියන්න ඕන.
හොඳයි. මෙහෙම එහෙම දන්නේ නැත්තම්
ඔව් ඉතින් ඔළුවත් කිලෝ ගණනක් බරයි උස්සගෙන යනවා ගණනක් නැතුව නේද ස්වාමීන් වහන්සේ?
අන්න ඉතින් අම්මා ඔතන තියෙන්නේ මොකද්ද? දන්නේ එකයි නොදන්නේ එකයි අතර වෙනස නේද?
එතකොට ස්වාමීන් වහන්සේ ඒ නොදන්න එකයි දන්න එකයි කිව්වත් එතකොට තමන්ගේ දැන් අපිට බරක් තියෙනවා මේ විදියට යුතුකම් කරන්න ඕන. හරි දේ හරියට කරන්න ඕන. මෙහෙම මෙහෙම කියනකොට ඒ අපි බාරගත් විශාල දේවල් සංඛ්‍යාවක් තියෙනවා නේද ස්වාමීන් වහන්සේ? එතකොට මේව නිකම්ම උස්සල පැත්තකින් තියන්න ඕනද? එහෙම නැත්නම් සිත එයින් ඇද පැත්තකට ගන්න එකද කරන්න තියෙන්නේ? මට හිතෙනවා සිත පැත්තකට කරගන්න එකයි කියලා වැඩ ටික කළ යුතුයි කියලා. නමුත් මේ එහෙම කරන්න එක කරන එකට කොහොමද ස්වාමීන් වහන්සේ යොමු වෙන්නේ?
ඔක දෙකක් අම්ම ඔය කියන්නේ යුතුකම් වගකීම් ඒ සියල්ලම ඒ ඔක්කොම මේ ලෝකයත් එක්ක මේ බැඳිච්ච කාරණානේ.
එහෙම
නේද?
එහෙමයි.
හැබැයි දහම් දැන් ලෝකයත් එක්ක බැඳිච්ච කෙනෙක් දහමකට යොමු වෙච්ච කෙනා යන්නේ අපං වා භෝගක්ඛන්ධම් පහය, මහන්තං වා භෝගක්ඛන්ධම් පහය, අපං වා ඥාති පරිවට්ටම් පහය, මහන්තං වා ඥාති පරිවට්ටං වා හේසමසුං ඕහාරිත්තක් අගාරස්මාන ගාරියම් පබ්බජ් එහෙම කෙනෙක්නේ. ඒ කියන්නේ ඒ කියන්නේ පුංචි පුංචි නෑදෑය, ලොකු ලොකු නෑදෑය, පුංචි පුංචි දේපල, ලොකු ලොකු දේපල, ඔය ඔක්කොම පැත්තකින් තියලා කේස් රවුල් බහා තියලා පැත්තකින් තියලා එදා පැවිදි වෙච්ච ආයත් හිටියනේ. එතකොට යාළට ගේහසික ජීවිතයේ කිසි ජීවිතයක තියෙන යුතුකම් වගකීම් ඒවා මොකද්ද මේ දරුවේ නැහැ. ඒ යුතුකම් මේ වගකීම් කියන්නේ ඒක වෙනම කාරණයක ලෝකෙත් එක්ක තියෙන කාරණා ටිකක් අනුදෙනවා. මෙතනදි මේ බර කියන කියන්නේ ඊතර වීමත් එක්ක අපි මේ මේ පංච උපාදානස්කන් මේ මේ බර අපි නොදන්නාකමයි මෙතනදි ගැනෙන්නේ. මේකයි මේකයි දෙකක් අම්මා මේ එක අරක ලෝකෙට අදාළව ලෝකයේ පැවැත්ම නඩත්තුවත් එක්ක සාමාන්‍ය ජන ජීවිතයත් එක්ක ගත කරද්දී තියෙන කාරණා ටිකක් මේක ඉතින් මේක පොඩ් එහෙම ලෝකෙත් එක්ක බැඳිලා ගත කරත් මේකෙන් මිදෙන්න ඕනේ කියලා පැවිදි වුණත් ඒ හැමෝටම තියෙන බර ටිකක් තමයි මේ මෙතනදි කතා කරන්නේ. මේ
එහෙමයි. ඒ කියන්නේ තමන්ගේ බර තියෙනවානේ, ඒක වෙන කෙනෙකුට දෙන්න බෑනේ. ඉතින් ඒක මේ කය ගැන හොයන්න බලන්න තියෙන බරම විශාලම බරක් කියලා මට හිතෙන්නේ ස්වාමීන්
වහන්සේ. ඔව් ඒක ඒක ඉතින් සාමාන්‍ය ඒක කොහොමත් ඉතින් මේක නඩත්තු කරන්න ඕනනේ නේද? ඒක කොහොමත් එහෙමදනේ. සෝදන්න ඕන, නාවන්න ඕන, කවන්න ඕන, පොවන්න ඕන නේ, පිරිසිදු කරන්න ඕන.
විෂගෝර සත්‍ය පස් දෙනා තමයි නේ හතර දෙනා.
බෙහෙත් දෙන්න ඕනනේ. ඒක ඉතින් ඒකත් කයක් නඩත්තු කරන එක බරක් තමයි. හැබැයි දැන් මේ මෙතන මේ කියන්නේ ඒක ඒ නඩත්තුවටත් වඩා මෙතන මේ පැහැදිලි කරන්නේ මේ පැවැත්මත් එක්ක නඩ මේ අපි නොදන්න අඥානකමත් එක්ක පැවැත්මත් එක්ක තියෙන බර තමයි මෙතනදි මේ කියන්නේ. අවිද්‍යාවත් එක්ක නැත්නම් ඒකයි මම කියවර නොදන්නාකම මෝඩකමත් එක්ක අඥානකමත් එක්ක පැවැත්මේ බරයි මෙතනදි මේ පැහැදිලි කරන්නේ. පැවැත්මත් එක්ක බැඳිච්ච බර තමයි මෙතනදි මේ අදහස් කරන්නේ.
එහෙමයි. එහෙමයි ශරණ.
ඒක ඉතින් මේ ඒ කියන්නේ මේ මෝඩ අඥානකමත් එක්ක පැවැත්මත් එක්ක බැඳිච්ච බර ඉතින් අර බරයි. ඒවත් ඉතින් බර තමයි. ඉතින් මේ මේ බරෙන් නිදහස් නොවෙච්ච නිසා තමයි අර බර ඔක්කොම කර තියන්න වෙන්නේ.
එතෙන්දිම කියනවනේ ස්වාමීන් වහන්සේට බර ඇද ගැනීම, දරා ගැනීම, අරගෙන යන්න සිදුවීමක් කෙනෙක් නැහැ. ඉතින් අර කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වගේ සතුටින් පිළිගැනීම කියලා.
ඔව් එහෙම පිළිගන්නේ නම් මේ අවිද්‍යාව නිසානේ.
නිසාමයි.
සතුටින් පිළිගන්නේ.
සුවන් සර්ණයි බොහොම පිංචා
ප්‍රපංච නැගිගෙන යන වෙලාවදී සිතට පරිභව කිරීමක් කරන ආකාරයක් ධර්මයේ කියවිලා තියෙනවා. ඒ පරිභව කිරීම තමන් කරන්නේ කොයි ආකාරයටද කියන කාරණය සවිනාස පොඩ්ඩක් පැහැදිලි කරගන්න.
ඇත්තට දැන් අර අපිට සූත්‍රයේ අර කරජිකායි සූත්‍රයේදී කියලා දුන්නනේ මේ චිත්තන්තරෝ භික්කවේ මච්චෝ කියලා.
එහෙනම්
සිත් අතරක් තමයි මේ මච්චෝ කියන්නේ මනුෂ්‍යත්වයේ කියලා කියන්නේ. මේ මනුෂ්‍යයා කියලා කියන්නේ සිතක ඔබතුමාට ආවෙනික يعني හිතල ලෝකයක ජීවත් වෙනවා. මම මට ආවෙනික හිතල ලෝකයක මෙතන ඉන්නවා 29 දෙනෙක්. අපි මේ 29 දෙනාම අපිට අදාළ ලෝකවල මේ අපි ජීවත් වෙන්නේ. ඉතින් ඒ ජීවත් වීමට අනුරූපව තමයි චිත්තේන නීයති ලෝකෝ. මේ චිත්තේන ඔන්නෝයි හිතෙන් තමයි නීයති ලෝකෝ. ලෝකයට ඇදගෙන යන්නේ. ඉතින් මේ හිත කොච්චර චපලයිද කියලා කියනවනම් මේ පන්දනං චපලං චිත්තං මේ හිත ගැන කියනවා. පන්දනං කෙලවෙන එකේ සීමාවක් නැහැ. චපලං හරි චපලයි. අපිට හරියට චපල වෙලා අපි හරියට රවට්ටන්නේ. පන්දනං චපලං චිත්තං මේ දුරක්කං දුරක්කම් කියන්නේ මේක රකින්න බෑ. මේ කියන්නේ කියන්නේ හරි දඩබ්බරයි හරි අකීකරු කියන දෙයක් අහන්නේ. ඔයේ ඔයේ ගිහිලා අතරමං කරලා දානවා. ඔයේ පය පැකිලා වැටෙනවා. මරුවල් පෑගෙනවා. මම්මුලාවල් පාගවනවා අපිට. ඉතින් ඇලෙන්නෝ කර කියන්නේ මේ ඔයේ කැමතේ මඩගොහරු වල ගිහිලා ගිලිලා නානවා. ඉතින් මේ මේ හිතේ චපලයි දුරක්කන් රැක ගන්නම දුන් නිවාරය. මේක වැහිලා තියෙන. වැහිලා තියෙන මේ හිතෙන්. උජුං කරෝති මේ දාවි උසුකාරෝව තේජන. ඉතින් මෙන්න මේ හිත මේ හරියට ඊවඩුවේ නේද? ඊව ඉන්නේ. ඊවඩුවේ. යතු ගානේ ඇදලීයක් ඍජු කරලා යතු ගාන කෙලින් කරන්න වගේ මොකද දක්ෂේ මේක ඍජු කර ගන්නවා කියන්නේ මොකද්ද පන්දරං චපලං චිත්තං දුරක්ඛං දෝමී උජුං කරෝති මේදාවි සුඛාරෝව තේජන උජුං කරෝති මේදාවි නෝනෙත් එක් තමයි මේක ඉතින් අර හරියට ගන්න. ඉතින් අර ඒ නිසා අපේ හිත වහල් භාවයේ යෙදලා කැමති කැමති තැන් වල යන්නේ ඇදගෙන යනවා. ඉතින් මේ හිතෙන් තමයි ලෝකයට යන්නේ. ඉතින් ලෝකය කියලා කියන්නේ රැඳිය යුතු තැනක් නෙවෙයි නොරැඳිය යුතු තැනක්. ලෝකේ ලෝකය කියලා කියන්නේ මොකද්ද? ලෝකය කියලා කියන්නේ මුත්තස්ස ලෝක ධම්මේ. මේ ලෝකය කියලා කියන්නේ පෙරලෙන සුළුයි පෙරලෙන සුළුයි. පෙරලා බලාභ යසයස නින්දා ප්‍රසංසා සැප දුක් ඕවට ඔය හැම එකටම පෙරලෙනවා. හැම තැනම මේ දුක්ඛෝ ලෝකෝ පටිච්චෝ. මේ ලෝකේ පිහිටලා තියෙන්නේ දුක මතමයි. එහෙනම් මේ දුක මත කියන්නේ ලෝකේ පිහිටලා තියෙන දුක මත නම් ඒ දුකට ඇදගෙන යන්නේ චිත්තේන නියති. ලස්සනට සිත ඇදගෙන යනවා ලෝකෙට. ලෝකේ පිහිටලා තියෙන දුක්ඛෝ ලෝකෝ පටිච්චෝ. ලෝකේ පිහිටලා තියෙන දුක මතයි. ලෝකය කියලා කියන්නේ අල්ප මාත්‍රිකව හෝ ප්‍රශංසා කළ යුතු තැනක් නම් එහෙනම් මේ හිතට අපි නිග්‍රහ කරන්න ඕන නේද? අපි කැමති කැමති වසඟ වෙලා යනකොට අනේ නිග්‍රහ කරද්දී අපිට හැබැයි සිහිය ඕනනේ. සිහිය ඕන අපිට. සිහිය ඕන. සිහිය උපද්දව ගන්න ඕන බොහොම ඉක්මනට. සිහිය ඊට අදාළ නුවණ ඊට අදාළ වීරිය මේ ඔක්කොම උපකාර කරගෙන මෙතනදී මේ හරි උපකාර වෙනවා. සතාරිපත්‍යයනි ආදිපත්‍ය ධර්මයේ තමයි සිහිය. ඉතින් සිහිය මුල් කරගෙන අපි නිතර නිතර මේ වගේම নিমগ্ন වෙන්න ඕන. ඒ නිසා හිතර පරිභව කරනවා කියන අදහස් කරේ. ඉතින් අර මේ නොහිතුණු හිත බොහෝ ලෝකෙ රැඳගෙන යනකොට ලෝකයේ දුක මතමයි පිහිටලා තියෙන්නේ. ඉතින් දුක මත පිහිටපු එක සැපක් නම් බලාපොරොත්තු වෙන්න පුළුවන්කමක් ඇත්තේම නැහැ. ඉතින් අර එතෙන්දී අපි ඒත
කරන දේ වැරදි අපි මේක කරොත් අපිට මේ ප්‍රතිමු ධර්මාර්ගයේ යන්න බෑ. අපිට මේක ඉතරීමක් කරගන්න බෑ කියන අදහස් කියන වචන වලින් කියලා ඉවර වෙලා අන්න ඒ වගේ නික්කයක්ද කරන්න ඕනේ අපි සිතට එහෙම කරන්න ආයෙ කියන අදහසට බර කළා. එහෙමද ස්වාමීන් වහන්සේ?
ඔව් ඇත්තට මේ වගේ තමයි. දැන් ඔය තියෙනවනේ මේ ඔය තේරන අතවල එහෙම තියෙනවා. ඒ අර මෙහෙම කියනවා ලස්සන වාසයි. ඒ නොහික්මුණු හිත. ඒ වඳුරු හිත. මේ අර වඳුරු හිත කියන්නේ මේක අරමුණක තියෙන්නේ නැහනේ පැන පැන යනවනේ. ඉතින් අර ඒ හිතට නිග්‍රහ කරගන්නවා කියලා කියන්නේ මේ ඔය හිත තමයි අපි මෙච්චනේ ඔය හිතමනේ අපි මංකොල්ලකාරය කරේ. ඇත්තරම ඔය ඒ ඔය හිත නිසා නේද අපි අර අනමතග්ග සංයුත්තෙත් අහලා තේනවනේ. අපි මේ සමායි බෙලි කැකුම් කාලා ලේ වැගුරුනේ අහ මේ සාගරයේ ජලයටත් වඩා කඳුළු හිලුවේ ඔය විදිහට ගොඩාක් විස්තරනේ. ඔය අපේ හිත ඇදගෙන ගිහපු නිසානේ බලන් යනකොට අපි විඳපු සැපක් ඇත්තෙම නැති තරම්. මේ කටසි වර්ධන අපි මේ කරලා තියෙන්නේ මේ කනතු වඩන එක තමයි. සොහොන් වර්ධනය කරන එක තමයි මේ මහ පොළවේ කරලා තියෙන්නේ. මහා පුදුමාකාර දුක් වින්දේ මේ හිතට ඕන විදිහට ඇදගෙන ගිහපු නිසානේ. ඒ නිසා මේ අකීකරු හිත අපිව මේ සංසාරෙ මේ මහා බුද්ධ වචනේ විශ්වාස කරන අපි මේ සසර මේ මහා සතර මහා සාගරයටත් වඩා අපි කඳුළු හැලුවා මගේ අම්මා මගේ තාත්තා මගේ දුව පුතා නිසා මේ මේ අපි තිරිසන් සාගත සත්තු වෙලා බෙලි කැකුම් කාලා ඒ ගණාකුලේ සතර මහා සාගරයට වඩා වැඩි වුණා. අපි කරේම මේ මහා පොළවේ සුහුණු වර්ධනය කරන එක විතරයි. ඒ ඔක්කොම උනේ වෙන මොකක්වත් නිසා නෙමෙයි, මගේ හිතට වසඟ වෙච්ච නිසා නේද කියලා අර මේ සසර මේ මේ තාකල් මේ සා විශාල දුක් අත්විඳින්නේ. ප්‍රේතාත්මවල උපදින්නට ඇති, අපි නිරිසතුන් වෙන්නට ඇති. ඒ විතරක් නෙමෙයි අපි සතර අපාය අනන්ත විද දුක් විඳින්න ඇති. ඊට පස්සේ ඕන තරම් දුක් විඳින්න ඇති. ඉතින් ඒවා අපිට පේන්නේ නැහැ. නොපේනුණත් මේ ජීවිතේම වුණත් බලන්නකෝ. මේ ජීවිතේ වුණත් අපි ඕන තරම් දැකලා තියෙනව නේද? අන්ධ වෙච්ච අය, කොර වෙච්ච අය, ඇහෙන්නේ නැති අය, විහිරි අය, ඔය විදිහට නේන හදිසි අනතුරු වෙලා මැරෙන නේ. බලන්නකො මේ දවසට අපි කොච්චර විදුලිය නැතිව කොච්චර දුක් විඳිනවද නේද? අපි තෙල් නැතුව අපි කොච්චර දුක් විඳිනවද? අපි ආර්ථික අසහ අපහසුතාවයට මේ කන්න බොන්න නැතුව සමහර මිනිස්සු තෙල් පෝලිම් වල ඉඳලා මැරෙනව, මරණයට පත් වෙනවනේ. ඒ විතරක් නෙවෙයි බලන්න, මේ මට වුණත් මගේ ජීවිතේ වුණත් දැන් මම මෙහෙම හොඳට කතා බහ කරාට යම් දවසක් එනවනේ මහත්මයා අපිට කතා කරගන්න බැරි. ඒ දවසක් එනවනේ අපිට ඇහෙන්නේ නැති, අපිට ඒ දවසක් එනවනේ පේන්නේ නැති, අපිට දවසක් එනව නේද බෙහෙත් අහුරු ගනම් බොන දවසක් එනව නේද, අපිට මේ කෘතිම බාහිරෙන් ලේ දෙන දවසක් එනවනේ, කෘතිම දේවල් බද්ධ කරන විදි වෙලාවල් අපිට අපේ ජීවිතේ එනව නේද, අපිට ගත්ත හුස්ම උඩට ගන්න බැරි, උඩට ගත්ත හුස්ම පහළට හිරා ගන්න බැරි, එක තැන මල මුත්‍ර කරන කන්න බොන්න බැරි, කොහොම ජීවිතයක් අපි හිලන් ඇඳක නේද වෛද්‍යවරු වට කරගත්ත ඔහොම ජීවිතයක් මේ ජීවිතේ වුණත් අපිට වෙන්න බැරි කමක් නැහනේ. මැරෙනවා දිරනවා කියන දේ නොවී අරින්නේ නැහනේ, මැරෙනවා කියන දේ නොවී අරින්නේ නැහනේ නේද? ඉතින් ඊට පස්සේ එතනින් ජීවිතේ කොහොම වෙයිද කියන අපිට කියන්නත් බෑ. ඉතින් මෙච්චර මේ මේ ජීවිතේ ලබන මේ දුක් ටික වුණත් මේ හිතෙන් ඇදගෙන ආපු දෙයක්නේ නේද? මේ හිත මේ නොහික්මුණු හිතනේ මේ ලෝකයට ඇදගෙන ආවේ. අර අන්නේ ඒ විදිහට හිතලා කැමති කැමති තැන්වල ලගිනකොට ලැගුම් ගන්නකොට අන්නේ ඒ විදිහේ ඒ අවස්ථාවවලදී අපි හිතට විග්‍රහ කරන්න ඕන. හරි ලස්සන සූත්‍රයක් තියෙනවා අර උපාද සංයුත්තේ. යෝ මනස්ස උපාදෝ, මනස කියන්නේ හිතයි කියලා අපි ගමු. යෝ මනස්ස උපාදෝ ඉති අබිනිබ්බති පාතු භාවෝ. ඒ වගේ සූත්‍රයක සඳහන් වෙනවා මේ මනසේ ඉපදීම කියලා කියන්නේම දුක්ඛසේතං ඒ උපාදෝ. අපේ මනස උපදිනවා කියලා කියන්නේම දුක්ඛසේතං උපාදෝ. ඒ මේක දුකේ ඉපදීමක්මයි. රෝගාණං තිති රෝගයන්ගේ පැවැත්මක්මයි. ජරා මරණස්ස පාතු භාවෝ ජරා මරණයන්ගේ හට ගැනීමක්මයි. බලන්නකෝ මේ මනස උපදිනවා කියලා කියන්නේ හිත ලෝකේ ඇදගෙන යනවා, ලෝකෙට ඇදගෙන යනවා කියලා කියන්නේ මොකද? දුක්ඛසේතං උපාද දුකක ඉපදීමක්මයි. කවුද දුකට කැමති? කවුද රෝගයන්ගේ පැවැත්මට කැමති? කවුද ජරා මරණයන්ගේ ඉපදීමට කැමති? ඒ නිසා මේ හිත කියලා කියන්නේම ඇසසීතු ඇසසීයුත්තක් නෙමෙයි කියන මේ විදිහට තමන්ට තේරෙන විදිහට මහත්මයා මේ විග්‍රහ කරගන්න එක ගොඩක් වටිනවා. ඔය වගේ මම ওই ටිකක් මම සිහිපත් කරේ නේද? මේ සසරට ගෙනත් දෑවෙම බලන්න සසරේ ආදීනවම දකිනකොට අන්න හිතට නිග්‍රහ කරගැනීමක් වෙනවා. ඉතින් ගොඩක් දුරට වටිනවා මේ අපි මේ ආදීනව දකින එක. මේ පැවැත් මේ ජීවත් වීමේ ආදීනවම දකිද්දි ඒ ආදීනව ඔක්කොම මගේ හිතට මගේ හිතේ උමනා වෙන්නේ, මම මගේ හිතෙන්නේ ඇදගෙන ආවේ. අර ආනේ විදියට හිතලා කල්පනා කරලා අදහසක් ගන්නකොට වටේ
හොඳයි සංස් දෙවන් සන්නේ
හොඳයි.
මම මහන්සි අර මේ කිතද සිත උපක්ලේශ වලට දාස වෙනවද නැත්නම් සිත උපක්ලේශ ටික අරගන්නවද ස්වාමීන් වහන්සේ? එහෙම ප්‍රශ්නය සුදුසු දහන එක.
අම්මා අපි අර කලින් මතක් කළා වගේ අපි මේ ධර්මය අහන්නේ නැති හැම අවස්ථාවකදීම හිතට ආගන්තුක උපක්ලේශය ඇවිල්ලා හිත කිලිටි කරනවා. ශ්‍රුතවත් වෙන අවස්ථාවන් වලදී මේ හිතට ආගන්තුක උපක්ලේශ එන්න ඉඩ ලැබෙන්නේ නැහැ.
අහහ. එතකොට උපක්ලේශ වල 16ක් නෙමෙයි සිත කියන්නේ.
16ක් වෙන්නේ මේ බුද්ධ වචනය අහලා ඒ අනුව විමසද්දී.
හරි නැත්තම් වෙනව නේද ස්වාමීන්
වහන්සේ? නැත්තම් වෙනවා. ඔව්.
ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් අර මේ සාකච්ඡා ඔපට මහුම්කන් දෙන අත්‍තරතුරු ඒවයින් මතුවෙච්ච ප්‍රශ්නක් තමයි. දැන් ඒ ස්වාමීන් වහන්සේ ළඟදී අර දේශනා කර බාර සූත්‍රයේ ඒ පංච උපාදානස්කන්ධය ඉහට වෙනමම රූප වේදනා සංඥා ස්කන්ධ පා ගැන කතා කරා. එතකොට ඇත්තටම මේ හැම අතිම බලපුවම ස්වාමීන් වහන්සේ අන්තිමද අපට ඇති වෙන්නේ දුකක්ම තමයි. ඒක තමයි අවසානයේ අපිට ලැබෙන්නේ. එතකොට මේ දුක තමයි අපි ඒකේ අර මුලම ප්‍රශ්නේ කරුණු හතරේ ඒ දුක තමයි අපි මේ ඇදගෙන යන්නේ නේද සානස්? එහෙමයි තමයි මට මම තේරුම් ගත්තේ. දැන් මේ හැම පැත්තෙම දැන් මේ කතා කර කරුණු අතරිනුත් ඉතින් අපිට අන්තිමේදී දුකක්ම තමයි ඇති වෙන්නේ. ඉතින් මේක තමයි අපි ඇදගෙන
යන්නේ. ඒක හරි අම්මා. ඉතින් දැන් ඇත්තටම හිතනකො අපි මොකක් හරි බරක් නේද? අපි හිතනකො අපේ ඔළුව උඩ ලොකු අපි හිතමු සිමෙන්ති කොටයක් වගේ එකක් ඔළුව උඩ තියලා තිබුවා කියලා. තිබුත් කොච්චර අමාරුද නේද? අපි මොකද කරන්නේ? ඉක්මනටම ඕක ඔළුවේ උඩින් තියාගන්නවද පැත්තකින් තියනවද?
පැත්තකින් තියාගන්නවා.
පැත්තකින් තියාගන්නවා. ඉතින් අපි මේ අපි ඉතින් බර අරගෙන යනවා ඉතින්. හැබැයි අපි දන්නේ නැත්තම්.
දන්නේ නැත්නම් ඒක ඉතින් උහුලගෙන ඉන්න.
උහුලගෙන ඉන්න. අපිට බරක් තියෙනවයි කියලාවත් අපි දන්නේ නැහැ.
දන්නවනේ.
දන්නවනම් අපි පැත්තකින් තියනවා. එන ප්‍රධානම වැඩේ ප්‍රධානම කාරණේ මොකද? නොදන්නාකම නේද?
නොදන්නාකම. ඒක තමයි හේතුව.
අවිද්‍යාව. එහෙනම් ඔය නොදන්න දන්නවනම් මෙහෙම දෙයක් තියෙනවා. අපි මෙන්න මෙහෙම දෙයක් හිතමුකෝ. ඔන්න මම ඇඳගෙන ඉන්න මොන හිතන මම පොරවගෙන ඉන්න සිවුරේ හෝ අපි ඇඳගෙන ඇඳුමක මඩ තැවිලා තියෙනවා. ගොඩාක් ලොකු. දැන් අපි නොදන්නවනම් මොකද කරන්නේ?
ඒක ඇඳගෙනම ඉන්නවා.
ඉන්නවනේ. දන්නව දැක්ක ගමන් මොකද කරන්නේ?
දැක්ක ගමන්ම සෝදලා දාගන්න.
සෝදලා දානවනේ. අන්න ඒ වගේ තමයි බරක් බරක් බව දන්නවනම් අපි බර තියාගෙන ඉන්නවද?
නෑ.
අපි බර බර බරක් බවවත් අපි දන්නේ නෑ.
දන්නේ නෑ. ඒකයි වැඩි. සයිනස් එක හොඳට තේරුණා සයිනස්. ඇහෙන්නේ නැතුව ගියා සන්.
හොඳයි. තේරුණා නේද?
පැහැදිලි පැහැදිලි සානස තේරුණා. මෙතරුවන් සරණයි. තවත් මේ පොඩි ප්‍රශ්නයක් මමගෙත් නෙවෙයි, මට දැන් අර ශ්‍රද්ධාව ගැන අර මුලින්ම කතා කරපු මහත්මයා ඉදිරිපත් කරානේ ශ්‍රද්ධාව. මට තේරුණා දැන් මේ ශ්‍රද්ධාව කියන එක ඇති වෙන්නේ අපේ මේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ, يعني ඇත්තටම අපේ ප්‍රධානම කල්‍යාණ මිත්‍රයන් වහන්සේ තථාගත බුදුපියාණන් වහන්සේනේ. එතකොට අපිට මේ ශ්‍රද්ධාව කියන එක ඇති වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේටද කියන එකක්. අනිත් එක දැන් මේ ශ්‍රද්ධාවයි කල්‍යාණ මිත්‍රයන් වහන්සේට අනුගත වීමයි ඒ අතර වෙනස මොකක්ද?
මෙහෙම හිතන්නකෝ අම්මා. දැන් ඔන්න දැන් අම්මට මම කියන දේ ඇහෙනවද? කතා කරන දේ
ඇහෙනවා.
හරි. එතකොට ඒක දැන් ඔන්න ඇහෙනවා කියන දේ ඇත්තක් නේද ජීවිතේ?
ඇත්තක්.
ඇහෙනවා කියන දේ ඇත්තක්. එතකොට කතා මේ ස්වාමින්වහන්සේ කතා කරනවා කියන එක ඇහෙනවනේ නේද?
ඇහෙනවා සංස.
හා එතකොට ඇහෙනකොට සාමීන් වහන්සේගේ කටහඬයි ඔය කතා කරන අම්මයි කියන කාරණේ නැතුව ඇහෙනවා කියන කාරණේ විතරක් ගත්තට පස්සේ ඇහෙනවා කියන එකට අම්මට උත්තරයක් දෙන්න පුළුවන්ද?
ඇහෙනවා කියන එක හරියම විග්‍රහ කරන්න බෑ සම්.
හරි. ඇහෙනවා කියන දැන් අපිටම ඔන්න ඉස්සරහින් තියෙන එකක් පේනවා. ඉස්සරහා තියෙන අපේ ෆෝන් එක කියලා. පේන ෆෝන් එකයි ෆෝන් එක පේන මමයි කියන දෙක ඇරෙන්න පේනවා කියන කාරණය ඇත්තක්ද? ඒක ඇත්ත නේද? පේනවා කියන
එක ඇත්ත.
හරි. ඒ පේනවා කියන එකට අම්මට විග්‍රහයක් දෙන්න පුළුවන්ද?
ඇත්තක් වුණාට ඒකට විග්‍රහයක් දෙන්න බෑ.
ඔව් පේන්නේ නෑ කියන්න බෑනේ.
පේන්නේ නෑ කියන්නත් බෑ.
පේනවනේ. නමුත් ඒකට විග්‍රහයක් දෙන්න පුළුවන්ද?
විග්‍රහයක් කරන්න අමාරුයි.
විග්‍රහයක් කරන්නත් අමාරුයි. හැබැයි ඒ පේනවා කියන සිද්ධිය තුළ ඔන්න සොකීයත්වය. තමා සොකීයත්වය. ඕක මට උත්තරයක් දී ගන්න පුළුවන්ද?
ඒකට අමාරු උත්තරයක් දෙන්න.
උත්තරයක් දෙන්න බෑ. අන්න එහෙනම් මට උත්තරයක් දී ගන්න බැරි නම් උත්තරයක් දන්න කෙනෙක් වෙතට යොමු වෙනවද නැද්ද?
එතකොට කාට හරි දන්න කෙනෙක්ට යොමු වෙනවා කල්යන මිත්‍ර.
හරි. ඔන්න ඔහොම හිතන්නේ නැතුව යොමු වුණා සහ හිතලා යොමු වුණා යොමු වෙනවා කියන්නේ එකද දෙකද?
එක දෙක.
අර හිතන ගතියත් එක්ක ජීවිතේ සැබෑම වූ සත්‍යය ජීවිත අත්දැකීමක් කරේ හිතන ගතියත් එක්ක ඒ සංසිද්ධිය තියෙනවා හෝ නැහැ හෝ කියලා යන්නේ නැතුව Tamanට ඒකට උත්තරයක් හොයාගන්න බැරි වෙච්ච තැන Taman අසරණ වෙච්චි තැන අන්න එතෙන්දී මේකට උත්තරයක් හොයාගන්න යොමු වීමක් වෙනවා. ඒ යොමු වීම වෙන්නේ අන්නේ ඒ යොමු වීම දැන් මම අසරණයිනේ. ඇත්තක් නෙමෙයි ඇහෙනවා කියන එක ඇත්තක් නෙදෙයිනේ. ඒක බොරුවක් නෙමෙයිනේ. ඒක ඇත්තක් නේ. හැබැයි ඒක ඇත්තක් වුණාට මට මගේ පැත්තෙන් උත්තරයක් දී ගන්න බෑනේ.
බෑ.
හැබැයි උත්තරයක් දී ගන්න බැරි වුණාට ඔය ඇහෙනවා පේනවා ඔය ඕවත් එක්කනේ මම සසරේ යායන් තන්නා පොනෝ භවිකා වෙලා ගියේ යන්නේ. එහෙනම් මේකට මොකක් හරි විසඳුමක් ඕනද නැද්ද?
විසඳුමක් අවශ්‍යයි.
ඒ විසඳුම මට දී ගන්න පුළුවන්ද?
මට දී ගන්නත් බෑ.
මට දී ගන්නත් බෑ. එහෙනම් විසඳුමක් දෙන්න පුළුවන්. එහෙම තනියෙන් උත්තර දී ගත්තේ හොයාගත්තේ බුදුරජාණන් වහන්සේ පස්සේ බුදුරජාණන් වහන්සේ
පමණයි.
එහෙනම් අනිත් හැමෝම කල්යාණ මිත්‍රයෙක් වෙත යොමු වුණා නේද?
යොමු වුණා සනස.
එහෙනම් අන්නේ ඒ එතෙන්දී අර ශ්‍රද්ධාව කියලා කියන්නේ තමන්ට උත්තරේ අර හිතන ගතියක් එක්ක යා හිතන ගතියත් එක්ක ඒ අසරණකමත් එක්ක යමු වීම තමයි අන්න එතෙන්දී ශ්‍රද්ධාවෙන් යමු වෙනවා කියන එක අදහස ගන්න ගතියු. අන්න ඒක කියන්නේ ශ්‍රද්ධා ජාතෝ උපසංකමති කියන්නේ. එතෙන්දී
උපසංකමති කියන්නේ ළඟා වෙනවා කියන එක නේද?
ඔව් ළඟ වෙනවා යොමු වෙනවා කියන. ඔව් එළඹෙනවා අන්නේ අදහස.
එතකොට සානන්සේ දෙකම එතකොට එකවර සිද්ධ වෙන්නේ නේද? ශ්‍රද්ධාවයි යොමු වීමයි කියන්නේ අනුගත වීමයි. එතකොට මේ දෙකම එක
ඕ දැන් අපි හිතමු බුදුරජාණන් වහන්සේ වෙත මේ හිතවත්කමට මේ ලෙන්ගතුකමට කියන්නේ ගරුකරයුතු උත්තමයේ කැටියට ලඟ වෙනවා සහ ජීවිතයේ අසරණකමත් එක්ක ලඟ වෙනවා කියන්නේ එකද දෙකද?
එක දෙක.
දෙක. ඔන්න හිතමු අපේ ලොකු සායනහන්සෙත් එක මිත්‍රත්වයක් ඇති කරගන්නවා. මේ හිතයි ශීත. ඒක මේ මිතුරුකමක් නෙමෙයි දන්න කියන එක එක ලෙන්ගතුකමක් මිසක ඒක කල්යාණ මිත්‍රයාට යොමු වීමක්ද?
යොමු වීමක් නෙමෙයි සා.
නෑ නෑ. අර ජීවිතය ගැන හිතන කෙනාටයි ඒ ජීවිතයේ ඇත්ත වූ කාරණාවන් එක හිතලා ඒ කියන්නේ හිතන ගතියත් එක්ක අසරණකමත් එක්ක යමු වෙන්නේ අන්න එතනදී මේ හැබෑ ප්‍රශ්නයත් එක්ක. ඒ අර සත්‍යවාදී බවත් එක්ක නම් වෙන එක සහ අර නිකන් යාළුකමට හිතවත්කම ඒක එකද එකද දෙකක් දෙකක් නේ
එකක්
ඒක දෙකක්
හරි ඒක හොඳට පැහැදිලි සනස පැහැදිලි සන තෙරුවන් සරණයි
හොඳයි තෙරුවන් සරණයි
තිස්ස මහත්තයා ප්‍රශ්නයක් තියෙනවද එමු කරන්න වෙනත් කාට හරි ප්‍රශ්නයක් තියෙනවද යොමු කරන්න දැන් අපිට එමුනම් සමුද්‍රයටම නැවත තිරුවන් සරණ සුවකතා කරන්න ඔක්ලිස් කතා කරන්න
ඇහෙනා නේද
ඇහෙනවා
ඉතින් මේ මට කතා කරන්න බැරි වුණත් මේ සාකච්ඡාව ඉතා වටිනවා අපේ ස්වාමීන් වහන්සේ බොහොම ලස්සනට පැහැදිලි කළා මේ ගොඩක් ගාත් දෙනෙකුට ප්‍රයෝජන වෙන්න ඇති ඉතින් මම විශේෂයෙන් මේ සිහිපත් කරනවා මේ වෙලාව අපි හැමෝම රැස් කරගත්තු පින් අපේ ඒ අභාප්‍රාප්ත වුණ පියතුමාට අනුමෝදන් වෙන්න කියලා මොකද එතුමත් මේවා අහගෙන ඉන්නවා හරි ඉතින් ඒකත් මතක් කරමින් සුනන්ද මහත්තයාටත් බොහොම පින් මේ පවත්වගෙන යන එකයි මේ සාකච්ඡා පවත්වගෙන යන එක ඒ වගේම නිතරම ඉතින් කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් විදිහටත් ස්වාමීන් වහන්සේ නිතරම සම්බන්ධ වෙලා අවධාන ශාසන කරනවා හැමෝටම දහම් පැහැදිලි කරලා දෙනවා උන්වහන්සේටත් නිදුක් නිරෝගී භාවය ලැබිලා ඉක්මන් ධර්මාවබෝධය පිණිසම හැමෝම රැස් කරගත්තු පින් අනුමෝදන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ස්නන්ද
මහත්තයාගේ සාකච්ඡාවකට සම්බන්ධ වුණා ඒ තසියුම් කරු අපිට පැහැදිලි කරලා දුන්නා ඉතින් අපගේ ස්වාමීන් වහන්සේට සම්දේනාම කරගත් මේ කුසලයේ නිදුක් නිරෝගී තිර ජීවනයේ ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපගේ මහාචාර්ය රවි කොක්කලගේ මහතාටත් එතුමාගේ ආදරණීය පියාණන්ට අපි පුණ්‍ය අනුමෝදනා කරමු. ඉක්මන් භවයකින් සුරපති පදාවෙන් නිර්වාණ අවබෝධය සඳහාම මේ කරගත් කුසල හේතු වාසනා වේවා කියලා. ඒ වගේම අපි සෑම දිනකටමත් මේ කුසල බලයෙන් ඉක්මනින් කියන අවබෝධ පිණිසම මේ කුසල හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. අපි ස්වාමීන් වහන්සේට යොමුමු සාකච්ඡා අවසන් කරන ලෙස. තෙරුවන් සරණයි සෑම දිනකටම.
තෙරුවන් සරණයි. විශේෂයෙන් මේ මොහොතේදී අපි රැස් කරගත්ත සියලුම කුසල් අපේ කොග්ගලගේ මෙතුමාගේ ආදරණීය පියතුමන්ට මේ සියලුම පුණ්‍ය ශක්තියෙන් ඉත සිටින් අනුමෝදන් කරනවා විශේෂයෙන්ම ජීවිතයක බර ජීවත් වීමේදී මූලික වශයෙන් දරන්නේ අපේ තාත්තා තාත කෙනෙක් කියලා කියන්නේ වචනයකට නගන්න බැරි ගුණ කඳක් ගුණස්කන්ධයක් තියෙන උත්මේ ඉතින් ඒ නිසා කොග්ගලගේ මෙතුමා වැනි උතුම් දරුවන් බිහික දරුවෙකු බිහිකල ඒ බිහි කරන්න ශක්තිය දුන්නේ ආදරණීය පියතුමන්ට ඉන්නා ලෝකයක ඉඳගෙන මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා ඒ වගේම නමින් මේ පරිලෝකීය අප සියලු දෙනාම නමින් මේ ගිය සියලුම ඥාතීන්ට මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා දෙවියෝද මේ පින්පෙත් අනුමෝදන් වූ අප සියලු දෙනාම ආරක්ෂා කෙරෙත්වා දෙවියන්ටත් මළගිය ඥාතීන්ටත් අප සෑම සියලු දෙනාටම උතුම් වූ දහමින් සැනසීම පිණිසම මේ පින්කමත් උපනිශ්‍රය වේවා උපකාරයක්ම වේවා කියන මෙතකින් මේ කටයුතු සමාර කරමු සියලු දෙනාටම තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි සෑම දෙනාටම
තෙරුවන් සරණයි ස්වාමීන්
වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන්
සරණයි
තෙරුවන් සරණයි පින්සි දිවේවා.
තෙරුවන් සරණයි.